ඊළඟට ගරු දයසිරි ජයසේකර ඇමතිතුමා, ඊට ප්‍රථම ආනන්ද කුමාරසිරි මන්ත්‍රීතුමා මූලාසනයට.
ඇමතිතුමා කතා කරන්න.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මම ඉතාම සන්තෝෂ වෙනවා අද දවසේ විශේෂයෙන්ම මේ රටේ ග්‍රාමීය මට්ටමේ අපේ සම්වර්ධන දාමේ මූලික අමාත්‍යංශ බවට පත් වෙලා තියෙන පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ වැසිරි සම්බන්ධව කතා කරන්න ලැබීම ගැන මම කියන්න කැමතියි. අද පළාත් පාලන ආයතන මේ රටේ ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තවමත් තිබෙන්නේ. කෙසේ වෙතත් පෞගේ අවුරුදු කාල වකවානුව තුළම අපි රාජ්‍ය සභාවල පළාත් සභාවල වැඩ කරපු අය විදිහට අපි දන්නවා ග්‍රාමීය වශයෙන් කොයිතරම් ප්‍රමාණයක් මේ රටේ වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් මේ අමාත්‍යංශය තුළ අන්තර්ගත වෙලා තියෙනවාද කියලා. විශේෂයෙන් මම කියන්න කැමති පහුගිය කාල වකවානුවේ විශේෂයෙන්ම පුරණැගුම් වගේ ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් අපේ ප්‍රදේශවලට ආවා. ඒ යටතේ විශාල වැඩ කොටසක් අපි ආරම්භ කරා. ඒ වගේම විශේෂයෙන්ම පාලම් ව්‍යාපෘති යටතේ විශාල පාලම් සංඛ්‍යාවක් පාලම් 10 ව්‍යාපෘතිය ඒ වගේ ව්‍යාපෘති ගණනාවක් තුළ ග්‍රාමීය වශයෙන් අපිට විශාල අර්බුදයක් තිබුණේ කාලේ මාර්ගවල කුඩා කුඩා පාලම් ඉදිකර ගැනීමට විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒකත් විශේෂයෙන් පහුගිය කාල වකවානුව තුළ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල වකවානුවේ එවකට අපේ අතාවුල් ඇමතිතුමා එතුමාත් මතක් කරන්න ඕන මේ වෙලාවේ ගෞරවයෙන්. ඒවගේ අපේ ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා අපේ නියෝජ්‍ය ඇමතිතුමා ඉදිරි වැඩ කරේ. ඒ යටතේ විශාල වැඩ කොටසක් අපේ ග්‍රාමීය මට්ටමේ වැඩ කටයුතු සිද්ධ වුණා. දැන් මූලිකම අද ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම පිළිබඳ අර්බුදය. මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. විවිධ අවලාද දෝෂාරෝපණ මේ සියල්ලටම අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම කියන්න කැමතියි එදා 2012 මේ ක්‍රමය වෙනස් කරන්න ගෙනාපු ව්‍යාපාරයේදී මේ පක්ෂ විපක්ෂ දෙගොල්ලොම ඔක්කොම එකට එකතු වෙලා අත විශ්වාස මේකට. කවුරුවත් ප්‍රශ්න කරන්න ගියේ නැහැ. කතා කරුවෙත් නැහැ. ඔක්කොම ගිහිල්ලා එකතු වෙලා අත විශ්වාස. අතුසර තමයි මේකට සහයෝගයේ ශක්තිය දුන්නේ. එදා අපිට හැබැයි ප්‍රශ්නයක් තිබුණා. අපි මේක සාකච්ඡා කරනකොටත් මමත් මතු කර ඇතතුරු මම විපක්ෂ ඉන්න කාලේ මේ මන්ත්‍රීවරු සංඛ්‍යාව මේ තරම් වැඩි කළ යුද්ධ නැද්ද කියන කාරණය. ඇතරම අද මේක විශාල අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. මොකද මේකට හේතු වුණේ එදා 2012 ගෙනාපු ඒ කොට්ටාස සීමා නිර්ණය කිරීමේ වැඩපිළිවෙල තුළ අපිට හිටියේ 4486යි මුළු ලංකාවේම මන්ත්‍රීවරු ප්‍රාදේශ සභාවල පළාත් ප්‍රාදේශ සභාවල නගර සභාවල මහානගර සභාවල මේ ඇයිට ඉස්සර හම්බුනේ මට මතකයි මම ඉන්න කාලේ රුපියල් 3000 කෝද හම්බුනේ 1997. හැබැයි ඒක ඊට පස්සේ 15000 දක්වා වැඩි කරා. ඊට පස්සේ මම ඉන්න කාලේ මම මහමැතිවරයා කාලේ වයම් පළාතේ මම තවත් රුපියල් 5000ක දීමනාවුක් ගෙල කොමරි 15000ක් මට මතක හැටියට ඒ කාලේ වැඩි කරා. හැබැයි මේ වැඩි කිරීම තුල සාමාන්‍යයෙන් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 4486ට අපිට එදා ගිය වියදම තමයි එක මාසයකට 6,72,90,000 මුළු ලංකාවේම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 4486ට ගිය වියදම. දැන් ඒක එදෙනින් පස්සේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ගෙනාවා එදා මේ ප්‍රමාණය මන්ත්‍රීවරු සංඛ්‍යාව කොට්ටාස සංඛ්‍යාව 6619ක් බවට පත් කළා. දැන් අපි ඊළඟට තරඟ කරන්නේ කොට්ටාස 6619කට. එතකොට මේ කොට්ටාස 6619 ප්‍රමාණයත් එක්ක ගත්තනම් අපිට 9,92,85,000ක් යනවා මාසෙකට සාමාන්‍ය. එතකොට අවුරුද්දකට කල්පනා කරපුවාම ඔබතුමාලට තේරෙනවා ඇති මොන තරම් වියදමක් මේ ප්‍රාදේශ සභාවලට යොදවනවද කියලා. දැන් ඒක අද ඊටත් අමතරව ගිහිල්ලා අභියාචනා ක්‍රියාදාමයක් ගිහිල්ලා මේ පක්ෂ ඔක්කොම එකට එකතුලා සාකච්ඡා කරලා ඊට පස්සේ මේ ප්‍රමාණය දැන් අද 140ක් සමානුපාතික නියෝජන ක්‍රමෙන් 125ක් කාන්තා නියෝජනය කියලා දාලා මේ සියල්ල එකතු කරපුවාම අද වෙනකොට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 88,356ක් මේ රටේ ලබන පෙබරවාරි මාසේ මේ තියෙන ඡන්දෙන් පත් වෙනවා. ඒ අය ගාන බලපුවාම අවුරුද්දක එක මාසයකට දොළොස්කෝටි පනස්තුන් ලක්ෂ හතලිස් දහක් යනවා මේ සියලු දෙනා වෙනුවෙන්ම රජය තමන්ගේ අරමුදල් වලින් එක මාසයකට ගෙවන්න ඕන. මම ඇත්තටම මේකට දැඩි විරෝධතාවය පළ කරන වෙන හේතුවක් ඉඳ නෙමෙයි. ඇත්තටම මේ කවදාරි අඩු වෙන්න ඕන නැවතත් ආපහු යම් කිසි ප්‍රමාණයක් 4000කට 5000කටවත් අඩුම තරමේ මේ තියෙන සියලුම ප්‍රශ්න ටික මිස්සගෙන. හැබැයි මේවා කරනකොට කවුරුත් කතා කරුවේ නැහැ, කවුරුත් වගකීම ගත්තෙත් නැහැ. ඔක්කොටම හදිස්සි වුණා මේවා කරගන්න. හෙට තියන්නේ නැද්ද? අනිද්දා තියන්නේ නැද්ද? වයිසර් අමතුම මොනවද කරන්නේ? සාකච්ඡා තියනවද නැද්ද? මොනවද කරන්න කිය කියා පාරවල් දිගේ කෑ ගහ හිටියා මිසක මේ මන්ත්‍රීවරුන්ගේ ගණන අඩු කිරීම සම්බන්ධව කවුරුත් කතා කරුවේ නැහැ. මං කියන්නේ කැමති දැන් අද මේ ආසනයක ගත්තම මයි කොට්ටාස ඉන්නවා 21 දෙනෙක්. දැන් වැඩි කරපුවාම ඉන්නවා 35 දෙනෙක්. මේ ප්‍රායසම මන්ත්‍රීවරු වැඩ කරනවා මහන්සි වෙනවා. ඒ වගේම විවිධ ප්‍රශ්න වලට එයා අත ගහනවා. වැලි පර්මිට් එකටයි ගල් කියුබ් කොරියටයි යන පාරටයි හැම එකටම මේගොල්ලෝ ගහන්න පටන් ගත්තාන් පස්සේ අත ගහන්න පටන් ගත්තාන් පස්සේ ආසනයක කොට්ටාසයක වැඩ කරන්න හම්බෙන්නේ නැහැ කරු මන්ත්‍රීතුමා අපිට. පළවෙනි දෙවෙනි එක තමයි මේ අයත් එක්ක විශාල රණ්ඩුවක් පටන් ගන්නවා මේ ප්‍රායසභාව ඇතුලේ. මොකද හේතුව මේ එක ප්‍රායසභාවක පත් වුණාට 100%කට වැඩිය ගත්තේ නැත්නම් කිසියම් දේශපාලන පක්ෂයක් අතිබෞද්ධයක් නැතුව තනි ප්‍රායසභාවක් හදන්න බැහැ කාටවත්. ඒ නිසා විශාල අලකලංචයක් මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ස්ථාවර බලයක් කාටවත් එන්නේ නැහැ. කැඳහැලියක් වගේ ප්‍රායසභාවක් හම්බෙයි. ඒ ප්‍රායසභාව ඇතුලේ සතභාග වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. වෙනද ප්‍රායසභාවේ සභාපතිවරයා හිටපොන් සභාපතිවරයා යම් තීන්දුව తీරන අරගෙන වැඩ කරුවා. හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය කරන තීන්දුව ටික අරගෙන ඌට විරුද්ධව පළාත් සභාවේ මහ ඇමතිවරයාට පුළුවන් පරීක්ෂණ තියන්න තියලා ඌ ඉවත් කරන්න පුළුවන්. ඒ වගේ කාරණා ගණනාවක් තිබුණා. දැන් මෙතන මේ අර්බුදයට නැවත අපි ආපහු මූණ දෙනවා මේ රටේ. එතන මේක සම්මත කෙරුවා වගේම අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඊළඟට දැන් මේ හදිසියට සම්මත කෙරුවේ. දැන් මේක සම්මත කෙරුවේ නැතුනම මොකද කියන්නේ? ආණ්ඩුව බලහත්කාරයෙන් කල් දාන්න හදනවා කියනවා. ඊළඟට තව එක්කෙනෙක් කියනවා මේක ඉක්මනින් ඇයි තියන්නේ නැත්තේ මොකද බයද කියලා අහනවා. ඊළඟට තව කට්ටිය අහනවා මේක කුමන්ත්‍රණයක් කියනවා මේක යටි කුට්ටු වැඩක් කියනවා. ආ ඊළඟට කවුරු හරි කියලා නඩුවක් දාපුවම මේකත් අපේ ඇඟේ ගහනවා. ආ ඊළඟට වයිස මුස්සාබ් මැතුමා බාගෙට මරන්න හැදුව පහුගිය කාලේ මේක දැම්මේ නැහැ කියලා. හැබැයි ඒවට කලින් අපේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෝ මේ පක්ෂ තීන්දු කරන්න තිබුණා මේ මේ ක්‍රමවේදයේ විශාල අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය ගැන කවුරුත් කතා කරුවේ නැහැ. ඕන වුණේ මේ හදිස්සිය ප්‍රජාතන්ත්‍රවාදයේ ගේන්න තමයි ඕනලා තිබුණේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනවට වැඩක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුළත් විශාල අර්බුදයක් තියෙනවා. ඒ නිසා මම කියන්න කැමති කරුණාකරලා මේ පාර්ලිමේන්තුව විදිහට අපි මේක ආපහු තීන්දුව ගත යුත්තේ අන්න ඒ කාරණයට අපි යම් වගකීමක් මැදිහත් වීමක් කරන්න කියන. ඒ වගේ තමයි අනිත් කාරණය හිත මායමතිවරයෙක් විදිහට මම කියන්න කැමති අපේ ගරු මන්ත්‍රීතුමනි මේ පළාත් පාලන ආයතන වල ඉන්නවා ලේකම්වරු. මේක ඉතිහාසයේ තිබුණේ සාමාන්‍යයෙන් සුප්‍රා සේවේ ඒ වගේම සාමාන්‍යයෙන් සමහර දම්වල ක්ලාස් වල දාලා තිබුණා. ඒ විදිහට දාලා මේ පළාත් පාලන ආයතනවල සේවකයන් විදිහට දාලා තිබුණේ අපිට ප්‍රායසභාවල පළාත් පාලන රාජකර්මාකර සේවයේ අධිසේනී අය ඒ වගේම පරිපාලන සේවයේ තුම්මන සේනී අය මේ අය තමයි පත් කෙරුවේ. හැබැයි මම කියන්න කැමති අපේ පළාත් පාලන ඇමතුමා මෙතන නැති වුණත් අපේ නියෝජ්‍ය ඇමතුමා ඉන්නෝ මම එතුමාගේ ඉල්ලන්න කැමති කරුණාකරලා ඔබතුමාත් අපේ පළාත් සභාවකට හොඳ කීර්තිමත් ඇමතිවරයෙක් විශාල වැඩ කොටසක් කරපු කෙනෙක් කරුණාකරලා වහාම මේ පළාත් පාලන ආයතන පටන් ගන්නත් කලින් කරුණාකරලා පළාත් පාලන ආයතන වල ලේකම්වරුන්ගේ සේවයක් ස්ථාපිත කරන්න. මොකද හේතුව නැත්තම් විශාල අර්බුදයක් බවට පත් වෙනවා. මොකද හේතුව මේ පළාත් පාලන ආයතන වල ලේකම්වරු කියන්නේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා දැන් අවුරුදු 3ක් තිස්සේ එයායි තමයි මේ ලේකම්වරු විදිහට වැඩ කරන්නේ. දැන් අපේ පළාත් සභාවේ අපි වැඩපිළිවෙලක් සකස් කරුවා උපායධාරීන් විදිහට ආපු අය ඒ අයට අපි ඒගොල්ලන්ට පරිපාලන සේවයේ යම් ඩිප්ලෝමායකුත් එක්ක අපි වැඩපිළිවෙල සකස් කරලා දුන්නා ඒ අයට ගිහිල්ලා මේ ප්‍රායසභාවල වැඩ කරන්න. සමහර තරුණ දක්ෂ නිලධාරීන් මොකද උපාධියක් අරගෙන ඒගොල්ලෝ ඉතාම ක්‍රමානුකූලව අලුත් අදහස් උදාස අරගෙන වැඩ කරන අය. හැබැයි පාරම්පරිකව ඉන්න මේ පරිපාලන සේවයේ දෙවෙනි තුන්වෙනි පන්තියේ නිලධාරීන් මේ ලේකම් ධූරයට දාපු ගමන් වෙන්නේ සමහරලාවට ස්ථාවර වැඩපිළිලක් නිර්මාණාත්මක හැකියාවක් සමහර අයට නැහැ. මම මේ කවුරුවත් පල්ලයට දාලා කතා කරනව නෙවෙයි. ඒ නිසා අපි පළාත් පාලන සේවයට පළාත් පාලන ලේකම්වරුන්ගේ සේවාවක් ඇති කරන්න ඕනේ ඒ පළාත් සභාවල. ඒකට මම කියන්න කැමති අපි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් මම ඉල්ලන්න කැමති කරුණාකරලා මේකට පළාත් පාලන සේවයක් හදන්න. මේ සේවය පළාත් සභාවේ හෝ නැත්නම් ඔබතුමාලගේ අමාත්‍යංශ යටතේ පළාත් පාලන ආයතනයක ලේකම්වරයෙක් විදිහට වැඩ කරන්න පුළුවන් ක්වොලිෆිකේෂන්ස් ටික සුසුකම් ටික. ඒකත් එක්ක ඒකට එන්න පුළුවන් අයට යම්කිසි වැඩපිළිවෙළක් ස්ථාවරව හදන්න. මොකද අපේ වයම් පළාත් සභාවේ තියෙන ලේකම්වරුන් පිළිවන් තත්ත්වෙ නෙමෙයි තියෙන්නේ සබරකම් පළාත් සභාව. ඒ නිසා මේක ස්ථාවර වැඩපිළිවෙළක් විදිහට ගේන්න ඕනේ. හැම පළාත් සභාවකම හැම එකම මේ වගේ තත්ත්වයක් තියෙනවා. මොකද පළාත් සභාවල සමහර අයට පඩි ගෙවණේමක් ගත්තොත් කම්කරුවෙකුට පඩි ගෙවණේමක් ගත්තත් ක්‍රීඩා නිලධාරියෙකුට පඩි ගෙවණේක් ගත්තත් ඊළඟට පරිශ්‍රමික දීමනාගෙන ගත්තත් මේ සියල්ලම පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස්. කරන්න ඕනේ ප්‍රධාන කාර්යය තමයි පළාත් පාලන ඇමතිවරයා දින මම නම් ගෞරවයෙන් ඉල්ලන්නේ අපේ ෆයිසල් මොස්සාබ් මැතිතුමාටත් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාටත් කරුණාකරලා අපේ මුළු ලංකාවේම තියෙන පළාත් පාලන ආයතන ගැන වෙනම වැඩපිළිවෙලක් එකතු වෙලා සාකච්ඡා කරලා හදන්න.
ඔබතුමාට
හදලා ඒක යදාමේ ඉස්සරහට ගෙනියන්න.
තව විනාඩියක් තියෙනවා.
ඒ නිසා මම කියන්න කැමතියි ඒ වැඩපිළිවෙල කරේ නැත්තම් මේක කඩාගෙන වැටෙනවා. මොකද හේතුව ඊළඟට එන ප්‍රාදේශීය සභාව ඇතුලේ එදා හිටියේ 20 නම් 35යි. දැන් කොළඹ 62 හිටියේ. දැන් අලුතෙන් පුඩු දාලා හදන්න එනවා වෙනම මේ හදිස්සිය කරන්න ගිහිල්ලා මේ වැඩේ. 120 ගන්නක් හදන්නවා කොළඹ නගර සභාවේ කැලලක් කඩලා හදන්නේ මං හිතන්නේ. ඉතින් එතකොට මේ ප්‍රාදේශීය සභාවවල ඉන්න මන්ත්‍රීවරු පාලනය කිරීම සම්බන්ධව පරිපාලන සේවයේ සුප්‍රසේවී ඉන්න කෙනෙකුට පුළුවන් මේ 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 අමුතු ජාතියේ මේ සතුටික පාලනය කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේකට යම් ස්ථාවර යම්කිසි පුහුණුවක් ලැබපු ඒ වගේම යම් වැඩපිළක් දෙන කෙනෙක් පත් කළ යුතුමයි. නැත්නම් මේක ක්‍රියාත්මක කරන්න අමාරුයි. ඒ නිසා මම තමුන්නාන්සේට කියන්න කැමති විශේෂයෙන් පළාත් පාලන අමාත්‍යංශ විදියට එතුමා විශාල වැඩ කොටසක් කළා තියෙනවා. වයම් පළාතේ මම හිතන්නේ වැඩිම ප්‍රමාණයක් ව්‍යාපෘති කරලා තියෙන වයම් පළාතේ මම ඒක විශේෂයෙන් මතනදි මතක් කරන්න ඕනේ. අපිට විශාල සහයෝගයක් ශක්තියක් එතුමා දුන්නා. ඒකත් කරුණු පදනම් කරගෙන තමයි මම කතා කරන්න අවස්ථාව කරගත්තේ. විශේෂයෙන් මම ඒකත් කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි එක විනාඩියක් මට දෙන්න. අපේ 2017 වර්ෂයේ විතරක් වයම් පළාත සඳහා රුපියල් මිලියන 399ක් ආයෝජනය කළා තියෙනවා. දැන් සමහර අය අහනවා ගත්ත ණය වලට මොනවද කරේ කියලා. ඔන්න ගත්ත ණය වලට එකක් මම කියන්නම්. මේ ග්‍රාමීය පාලම් සංඛ්‍යා 54කට අපි වැඩපිළිවෙල සකස් කරලා දැන් ඒවා ක්‍රියාත්මක කරගෙන යනවා. මහාමාර්ග කිලෝමීටර් 27.8ක් මේ ගම්වල තියෙන කුඩා මාර්ග. ඒ වගේම පානීය ජල ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක්. මේ මේ විදිහට විශාල පාසල් ගොඩනැගිලි ඇතුළේ කාණ්ඩ හතරට ආයත් ව්‍යාපෘති 372ක් මේ වයම් පළාතේ අපි ක්‍රියාත්මක කරලා තිනවා මේ රුපියල් මිලියන 399. ඒ නිසා මම කියන්න කැමති ග්‍රාමීය මාර්ග, ග්‍රාමීය ප්‍රදේශ, ග්‍රාමීය ජල ව්‍යාපෘති අනාගතේ අපිට වැදගත් වෙනවා මේ රටේ. මොකද කුඩා ග්‍රාමීය ව්‍යාපෘති වලට අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා කරු මන්ත්‍රීතුමනි. ජලය පිළිබඳ අපිට විශාල අර්බුදයක් තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ 104යි තියෙන්නේ පානීය ජලය. අපිට විශාල අර්බුදයක් තියෙනවා. ඒ නිසා ජල ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් මේ පළාත් පාලන අමාත්‍යංශය හරහා අපිට අවශ්‍ය වෙනවා ක්‍රියාත්මක කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය අපේ ෆයිසල් මුස්තාෆ් මැතිතුමාටත් ඒ වගේම අපේ නිමල්ලංස මැතිතුමාටත් ලැබෙවයි කියලා ප්‍රාර්ථනා කරමින් මේ කටයුතු ඉස්සර කරගෙන යන්න. විශේෂයෙන් අපේ පළාත් පාලන අමාත්‍යංශයේ අපේ ලේකම්තුමා ඇතුළු සියලුම ආදරණීය නිලධාරීන්ට මගේ ස්තුතිය ගෞරවය පුද කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරමි.
බොහොම ස්තුතියි. Honorable Harish, you have 7 minutes.
Bismillahir Rahmanir Rahim. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று உள்ளூராட்சி மாநிலசபைகள் மற்றும் பொது நிர்வாக அமைச்சு குழுநிலை விவாதத்தில் பேசுவதற்கு மகிழ்ச்சி அடைகின்றேன். இன்று குறிப்பாக உள்ளூராட்சி அமைச்சு என்கின்ற பொழுது அதுவும் தற்பொழுது இந்த நாட்டின் 341 உள்ளூராட்சி சபைகளுக்கான தேர்தல்கள் அறிவிக்கப்பட்ட சூழ்நிலையில் இந்த விவாதம் நடைபெற்று கொண்டிருக்கின்றது. என்னுடைய கௌரவ அமைச்சர் தயாசிரி ஜெயசேகர் அவர்கள் எனக்கு முன்பு பேசியது இந்த தேர்தல் சட்ட குறிப்பாக புதிய இந்த உள்ளூராட்சி தேர்தல் சட்டம் மூலம் இன்று ஜனநாயக ரீதியாக ஒரு பிரேணிகளை தெரிவு செய்வதற்கான சந்தர்ப்பங்களை கொடுத்திருந்தாலும் அதில் இன்னும் பல விடயங்களை திருத்த வேண்டியிருக்கின்ற விடயமும் எங்களிடம் அந்த கருத்து இருந்து கொண்டிருக்கின்றது. அதிலும் எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களுக்கு நன்றி கூற வேண்டும். பல நீண்ட காலமாக இழுபறியாக இருந்த இந்த உள்ளூராட்சி தேர்தல்களை அவருடைய ஆளுமை காரணமாக, குறிப்பாக கௌரவ பைசா முஸ்தபா அவர்கள் இந்த திருத்தச் சட்டத்தை விரைவாக பாராளுமன்றத்துக்கு கொண்டு வந்து இதனை நிறைவேற்றி இன்று இந்த தேர்தலை நடாத்துவதற்கு அவர் நடவடிக்கை எடுத்ததையிட்டு அவருக்கு இந்த இடத்தை நான் பாராட்டு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். மேலும் அமைச்சர் கௌரவ பைசர் முஸ்தபா அவர்கள் எனது கல்முனை தொகுதியில் உள்ளூராட்சி சபைகளை பிரிக்க வேண்டுமென்ற ஒரு வேண்டுகோள் வந்தபொழுது அந்த வேண்டுகோள்களை மிகவும் கவனமாக பக்குவமாக கையாண்டு வருகின்றார். குறிப்பாக கல்முனை மாநகரத்தினை 4 உள்ளூராட்சி சபைகளாக பிரிக்க வேண்டுமென்ற எங்களுடைய வேண்டுகோளை ஏற்று அது சம்பந்தப்பட்ட தரப்புகளை எல்லோரை உள்ளடக்கியதாக தமிழ் தேசிய கூட்டமைப்பு, ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸ், அதேபோன்று ஏனைய பல முஸ்லீம் கட்சிகளை உள்ளடக்கி ஒரு குழுவை நியமித்து அவர் தலைமையில் அந்த உள்ளூராட்சி சபைகளை ஏற்படுத்துவதற்கு இன்று நடவடிக்கை எடுத்து வருகின்றார். இந்த நடவடிக்கையானது இந்த உள்ளூராட்சி சபைகளை முதன்மையாக கேட்ட சாய்ந்தமருது பிரதேச மக்களுடைய அபிலாசைகள், அதேபோன்று கல்முனை மக்களுடைய அபிலாசைகள், கல்முனையுள்ள தமிழ் மக்களுடைய அபிலாசைகள், மருதமுனை நப்பட்டிமுனை மக்களுடைய அபிலாசைகளை நிறைவேற்றுவதற்கு அமைச்சர் அவர்கள் கௌரவ பைசா முஸ்தபா அவர்கள் துரிதமாக நடவடிக்கை எடுத்து அதற்கான கமிட்டியை நியமித்து அதனை ஒரு ஆக்கப்பூர்வமான முடிவை எட்டுவதற்கு எங்களுக்கு வழியமைத்து தந்தமைக்காக கல்முனை தொகுதி மக்கள் சார்பில் அவருக்கு பாராட்டுகளை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். இந்த நடவடிக்கை ஒரு அமைச்சர் என்ற ரீதியில் பொறுப்புணர்வுடன் அவர் இந்த விடயத்தில் நடந்து கொள்கின்றார். எல்லோருடைய இணக்கப்பாட்டுடன் இந்த விடயத்தை தீர்க்க வேண்டும் என்ற அவருடைய நிலைப்பாட்டு மிகவும் ஒரு சால சிறந்த ஒரு முடிவாகும் என்பதை இந்த சபையை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே போன்று நீங்கள் இந்த நாட்டின் ஒரு அதிசிறந்த ஒரு ஜனாதிபதி சட்டத்திறனி, ஒரு புகழ்மூத்த குடும்பத்தைச் சேர்ந்தவர். இப்பொழுது நாடு பூராவிலிருந்து எங்களுடன் பல தொலைபேசி அழைப்புகள் வந்து கொண்டிருக்கின்றது. குறிப்பாக இந்த மல்டி வட்டாரங்கள் என்கின்ற, அதாவது பல்வட்டார தொகுதி சம்பந்தமான உறுப்பினர் நியமனம் தொடர்பான மயக்க நிலை சம்பந்தமாக இருந்து கொண்டிருக்கின்றது. இதனை சகல இன மக்களை பிரயத்துவப்படுத்துவதற்காக இந்த மல்டி வட்டார முறைமை ஏற்படுத்தப்பட்டது. எனவே அந்த முறைமையினை அந்த நோக்கத்தை அடைவதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும். குறிப்பாக இதில் ஐக்கிய தேசிய கட்சி, நான் அரசாங்கத்தில் ஒரு பிரதி அமைச்சராக இருக்கின்றேன், அந்த கட்சியின் சில உறுப்பினர்கள் இன்று அதனை வேறு அவர்களுடைய தேவைகளுக்காக இந்த சட்ட மூலத்தை தங்களுடைய கட்சியினை வளர்ப்பதற்காக இந்த மல்டி வட்டார முறைமையை மாற்றுவதற்கு முற்படுவதை நான் கவலையுடன் பார்க்கின்றேன். இந்த விடய சம்பந்தமாக உங்களுக்குள்ள நெருக்கடி நாங்கள் புரிந்து கொள்கின்றோம். இதில் நீங்கள் எந்த தவறும் செய்யவில்லை. அமைச்சர் என்ற ரீதியில் நீங்கள் இது நியாயமாக நடக்கின்றீர்கள் என்பதுதான் என்னுடைய நிலைப்பாடு. ஆனால் ஐக்கிய தேசிய கட்சியைச் சேர்ந்த சில சகோதரர்கள் அவர் அந்த கட்சியில் தொடர்ந்து சிறுபான்மை சமூகங்கள் தங்கியிருக்க வேண்டும், அந்த மல்டி வட்டாரங்களில் சிறுபான்மையினத்தில் வெல்ல வேண்டுமென்றால் ஐக்கிய தேசிய கட்சியில் தான் போட்டியிட வேண்டும், அதில் தான் இருக்க வேண்டும் என்று ஒரு கட்சி ஒரு ஜனநாயகத்தை கொண்டு வருவதற்கு முற்படுவதை நான் கவலையுடன் பார்க்கின்றேன். இது விடயமாக அவசரமாக பிரதமர் அவர்கள் தலையிட்டு, ஜனாதிபதி அவர்களும் தலையிட்டு இந்த விடயத்தில் ஒரு நியாயமான தீர்வினை எங்களுடைய சமூகத்துக்கு பெற்றுத்தர வேண்டும். இந்த நாட்டில் உள்ள சிறுபான்மை, அதேபோன்று பெரும்பான்மை மக்கள், இதோட சம்பந்தப்பட்ட இந்த மல்டி வட்டாரத்துடன் சம்பந்தப்பட்ட சகலருக்கும் ஒரு நியாயத்தை பெற்றுத்தர வேண்டும் என்று இந்த சபையில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன்.
You have one more minute.
Okay. எனவே இறுதியாக நான் கூறிக்கொள்ள விரும்புகின்றேன், இந்த உள்ளூராட்சி தேர்தல் மிக விரைவில் நடத்துவதற்கு எடுத்த தீர்மானம், அதற்கான நடவடிக்கைகளை நாங்கள் ஜனநாயகத்தை விரும்புகின்ற அடிப்படையில் அதற்காக பாடுபட்ட அமைச்சர், அதனுடைய அமைச்சின் செயலாளர், அதனுடைய ஏனைய அதிகாரிகள் அனைவருக்கும் நன்றி கூறி, குறிப்பாக இந்த நாங்கள் குறிப்பிட்ட இந்த எங்களுடைய தொகுதி சம்பந்தப்பட்ட விடயத்தில், கல்முனை உள்ளூராட்சி சபைகள் பிரிப்பு சம்பந்தப்பட்ட விடயத்தில் எதிர்காலத்தில் எங்களுடைய அமைச்சர் அவர்கள் எங்களுடைய குழுவின் தீர்மானம் வரும் வரை அந்த தீர்மானத்தை ஒட்டியதாக நீங்கள் அந்த முடிவினை எடுக்க வேண்டும், அதற்கு நீங்கள் ஒத்துழைப்பு வழங்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ. கரு ஜானக வாக்குமுறு மந்திரமா புதுமான் வினாடி பகாய்
கரு முழுத்தினே கரு சபாபத்துமணி மே தாவ் வினாடி உக்காத்தேன் முகத அமாத்தியான துணத்தின் நிசா
புதுமாக காலை தீரத்தை காட்டாது
கரு சபாபத்துமணி மாம் முழிம்ப மே சுதேச கட்டு அமாத்தியான்சே சக்லேக்கினன் நிகுச்சரா தெதாஸ் தாத்தாய் ஹயக்கீலா ஏ சக்லேக்கினே அட்டவெனியாட்ட தீயனவா ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු පැවැත්වෙන දින තීරණය කිරීමේදී පාර්ලිමේන්තු පළාත් සභා රැස්වීම පැවැත්වෙන දිනවල හෝ කාර්යාලයේ මහජන දිනවල බදාදා දිනවලට එම රැස්වීම යොදාගත යුතු නොයිතු යුතුයි කියලා මම අපේ නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නවා මේ චක්‍රලේඛනයේ තියෙද්දී මේ චක්‍රලේඛන පිටින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු තියෙන පාර්ලිමේන්තු දිනේදී මම දිස්ත්‍රික් ලේකම්තුමීට කිව්වා මේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අයගම තියෙනකොට මම පාර්ලිමේන්තුවේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රාදේශීය සභාවක නැති දෙන්නේ තමයි ප්‍රාදේශීය සම්බන්ධකරණ කමිටුවේ සම සභාපතිවරු දෙන්න මෙතෙක් කල් කවදාවත් මේ ප්‍රාදේශීය සභාවක නැති කෙනෙක් පත් කරේ නැහැ එහෙමත් පත් කළා දෙන්නම කිසිම තනතුරක් දාන්න නැති දෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕන පාර්ලිමේන්තු එක්සත් ජාතිපක්ෂ හරි දාගන්න එහෙම දාලා හරි තියන්න එහෙම නැතුව සම්බන්ධීකරණේ තියෙනවා මම මේ පාර්ලිමේන්තුවේ කතාව තියෙන දවසට දෙවනි පාර කලවානේ දැම්ම හැමෝම මම කලවානේ ප්‍රාදේශීය ලේකම්තුමීට චක්‍රලේඛන පිටපතක් ඇරියාම එතුමේ වහම නැවතුවා ඒ නිසා ඇමතුමා ඔබතුමාලගේ චක්‍රලේඛන පිළිගන්නේ නැත්නම් මේ චක්‍රලේඛන ගහන්න එපා එතනම ඔබතුමාට කියනවා චක්‍රලේඛන පිටින් කාරෝ හරි වැඩ කරනවා නම් එක්ක මේ චක්‍රලේඛන ඉදලා විසි කරලා දාන්න නැත්නම් අපිට මේව එවන්න එපා මේව අපට එවලා අපි පාර්ලිමේන්තු වෙනවා අපි මෙහෙ ඉන්නකොට එහෙ රැස්වීම් තියෙනවා ඒක නිසා මේ චක්‍රලේඛන අපි මන්ත්‍රීවරයෙක් හැටියට පිළිගත්තාම මට එන්න බැරි දවසට තමයි සම්බන්ධීකරණේ තියන්න හදන්නේ ඇයි අපි ප්‍රශ්නේ කතා කරන්න හින්දාද යන්න එපා කියනවා නම් නොගින් ඉන්න පුළුවන් සමන් ඊට වඩා ඒ ගැන කතා කරන්නේ මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටියද කිව්වා කරු ඇමතුමනි අපේ අයගම ෆයිනල් වත්ත කියලා වත්තක් තියෙනවා අක්කර 10ක් ගත්තා ගම් අතුරෙන් හා නායකී අයගේ ඒ අයට බෙදලා දෙන්න මේ ඉඩම කොටස් කරා කැලි 50කට ඒ මිනිස්සුන්ට දෙන්න යනකොට එම්බීආර් එකෙන් ගිහින් කියනවා මේක දෙන්න සුදුසු කැලි 15යි තව කැලේ 35ක් දෙන්න නුසුදුසුයි කියලා මම එවලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටියද කිව්වා මේ ඉඩම බෙදන්නත් බැයි නම් අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වෙන ඉඩක් නැහැ මිනිස්සුන්ට දෙන්න කියලා මොකද කන්දක් නෙමෙයි මේ පුංචි මෙන්න මේ පාර්ලිමේන්තුව වගේවත් වඩා කන්දක් නෙමෙයි හැබැයි ඒගොල්ලෝ මේක එම්බීආර් එකෙන් කියනවා ගෙපොල කැපුවාම යුරෝ වැටෙයි කියලා දිස්ත්‍රික් ලේකම්තුමියට එවල අපි සම්බන්ධීකරණ කමිටු ඔක්කොම කෝ ගිහින් බලන්න කියලා. එතුමියත් ගිහින් බැලුවා ප්‍රාදේශීය ලේකම්තුමත් කිව්වා මේක දෙන්න පුළුවන් කියලා. හැබැයි මට ආරංචිය ලැබුණා ගිය නිලධාරීන්ට දොස් කියනවා ඊට පස්සේ. මේක එම්බීආර් එකෙන් කරේ දේශපාලඥයෙක්ගේ උමනාවකට වෙනත් අයට මේ අහිංසක එදා නාය ගිහිල්ලා අර එක එක තැන්වල ඉන්න මිනිස්සුන්ට දෙන්න හදපු ඉඩම තමන්ගේ මිනිස්සුන්ට දෙන්න ඕන හින්දා එම්බීආර් එක හරහා වාර්තාවක් ගත්තා මේක දෙන්න නුසුදුසුයි කියලා මං ඔබතුමාට කියන නුසුදුසු නම් කැලේකට බවට පත් කරන්න වෙන කිසිම කෙනෙකුට ඒක පදිංචි වෙන්න බෑ දැන් එම්බීආර් එක රිපෝට් එකක් දෙන්න නැත්නම් ඊට පස්සේ ඒ රිපෝට් එකට විරුද්ධ තමයි අපි කිව්වේ යන්න කියලා ඒකට විරුද්ධ ගියාම නිලධාරීන්ට බයිනවා යහ පාලනය හරියටම කරනවා අයින්සක ගම් අතුරෙන් හා නායකයේ මිනිස්සුන්ට දෙන ඉඩමට ඔහම කරනවා නම් තව ඒවට කොහොමද කරයිද ඒක නිසා මේ නිලධාරී හරියට වැඩ කරා දිස්ත්‍රික් ලේකම්තුමියකට මැදිහත් වුණා අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා ඒ නිසා ඒ ගැන වැඩි කතා කරන්න ගියොත්
පළාත්පාල අමාත්‍යාංශ ගැන කිසි දෙයක් කතා කරන්න වෙන්නේ නැහැ. ඇමතුමා ඔබතුමාලා පළාත් සභාව අකර්මණ කරා දැන්. අන්තිම මොහොතේ 50ට 50 කියලා ඔබතුමාලා නීතියක් ගෙනාවා. දැන් මේ ප්‍රාදේශ සභාවලට එන්නේත් ලයිස්තුවේ කට්ටිය. ඒ වගේම දැන් පළාත් සභාවට දෙකෙන් පංගුවක් ලයිස්තුවෙන්. මේ රටේ මහජන නියෝජිතයෝ කියන පිරිසක් නැති වෙයි. ඔක්කොම දේශපාලන පක්ෂයට ඕනෑ. ඒ පක්ෂෙන් තමන්ට හිතවත් අය ලයිස්තුවෙන් පත් කරනවා. 50%ක් කියන්නේ මහජනතාව ඡන්දය දෙනකොට 50ක් එන්නේ නිකන්. කොට්ටාස 50%යි. ඒ නිසා අඩුම ගානේ ඔබතුමායන් ඉල්ලනවා ප්‍රාදේශ සභාව 60-40 කරා නම් මේක 60-40 කරන්න. අන්තිම මොහොතේ එක එක්කෙනාගේ ඌණාවට සුළු පක්ෂවල ඌමාට ඔබතුමාලා මේක වෙනස් කළා 50-50 කරා. ඒ 50-50 කරපු දේ මම ඔබතුමාගෙන් ඉල්ලනවා අඩුම ගානේ මේක හැම එකක්ම එක ගානට යන්න ඕනේ.
කාලය අවසන්යි කරු බන්දිතුමා.
පළස්සවාවත් 60-40 කළා මේ කටයුත්ත කරන්න. ඉවරද?
ඔව්.
අනිත් එක ඉතින් ගෙදර ගිහින් තමයි කියන්නේ.
ටේබල් කරන්න. බොහොම ස්තුතියි.
Honorable Abdullah Maruf, 7 minutes.
ගෞරව தலைமை தாங்கும் உறுப்பினர்களே, இன்று பொது நிர்வாக உள்நாட்டலவர்கள் அமைச்சு மற்றும் உள்ளூராட்சி மாகாண சபை அமைச்சு மீது உரையாற்ற கிடைத்தமைற்று நன்றி தெரிவித்துக் கொள்கின்றேன். இங்கு ஒரு முக்கியமான காலப்பகுதியிலே எங்களுடைய உள்ளூராட்சி மாகாண சபை அமைச்சர் அவர்களுக்கு நான் நன்றியை தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். திருகோணமலை மாவட்டத்திலே திருகோணமலை நகரசபையை மாநகர சபையாகவும் கந்தளாய் மூதூர் பிரதேசபைகளை நகரசபைகளாகவும் ஆக்குகின்ற போது அங்கு திருகோணமலை மாநகர சபையிலே ஆக்கப்படுகின்ற போது குடாக்கரை அதாவது சீனக்குடா புதிய பிரதேசபையும் அங்கு உருவாக்கப்பட வேண்டும் என்றும் குச்சவழியிலே புல்மோட்டை பிரதேச சபை ஒன்று உருவாக்கப்பட வேண்டும் என்றும் தம்பரகாமத்திலே முள்ளிப்புத்தானை பிரதேச சபை ஒன்று உருவாக்கப்பட வேண்டும் என்றும் கிண்ணியாவிலே கச்சக்குடித்தீவு என்கின்ற சபையையும் மூதூரிலே தோப்பூர் சாம்பூர் என்ற பகுதியும் உருவாக்கப்பட வேண்டும் என்று கேட்டபோது நீங்கள் உங்களுடைய அமைச்சின் செயலாளர் அவர்கள் 10/10/20 எங்களுடைய மாவட்ட செயலாளருக்கு அங்கு நியமிக்கப்பட்டிருந்த குழுவுக்கு இந்த 7 சபைகள் தொடர்பாக கேள்வி அவருடைய சிபார்சனை கேட்டிருந்த போதும் கூட அவர்கள் இதனை சரியான முறையிலே அணுகவில்லை என்பதை நான் அறிகின்றேன். காரணம் நிலத் தொடர்பான தோப்பூர் பிரதேசத்திலே பாரதிபுரம் கிளிவட்டியன் போன்ற பிரதேசங்களும் பாலத்தடிச்சேனை என்கின்ற பகுதியும் நல்லூர் என்கின்ற ஜிஎன் 4 கிராம சேவை பிரிவுகள் அங்கு உள்ளடக்கப்பட்டிருந்தால் தோப்பூர் என்கின்ற அந்த பிரதேச சபையை உருவாக்குவதில் 52 புள்ளி அல்ல 75 புள்ளிகளுக்கு மேலே வந்திருக்கும். அதே போன்று கட்டை பரிச்சானை பொறுத்தவரையில் அதாவது சாம்பூர் என்கின்ற பிரதேச சபை என்பது ஏற்கனவே 3 சபைகளை மல்லிகைத்தீவு கட்டை பரிச்சான் சாம்பூர் என்கின்ற பிரதேசங்கள் அவை மூன்றும் ஒருங்கிணைக்கப்பட்ட ஒரு தமிழ் பிரதேச சபையாக உருவாக்கப்பட வேண்டும் என்று கேட்டது. நிலத் தொடர்பான அது மட்டுமல்ல 1969 இந்த கிராம சபைகள் 21 சபைகளாக திருகோணமலை மாவட்டத்தில் இருந்தது. அது இப்பொழுது 13 சபைகளாக இருக்கின்ற காரணத்தினால் எங்களுடைய இன வீதாசாரம் அந்த மாவட்டத்திலே பேணப்படவில்லை என்கின்ற காரணம்தான். எங்களுடைய தயாசிரி அமைச்சர் அவர்கள் இந்த நிதியொதுக்கீடு தொடர்பாக உள்ளூராட்சி மன்றங்களுடைய உறுப்பினர்கள் தொடர்பாக அவர்களுக்கு மாதாந்த சம்பளம் வழங்குவது தொடர்பாக கூறினார்களே ஒழிய ஒவ்வொரு மாவட்டத்திலும் இருக்கின்ற இனவீதாசாரம் அங்கு கவனிக்கப்படவில்லை என்கின்ற உண்மையை நீங்கள் புரிந்து கொள்ள வேண்டும். 44% முஸ்லீம்களுக்கு 39 வட்டாரங்கள் நேரடியாக தெரிவு செய்யக்கும் 24% பெரும்பான்மை மக்களுக்கு 69 வட்டாரங்களை அவர்களுக்கு நேரடியாகவும் அதே நேரத்தில் 31% தமிழ் மக்களுக்கு 71 வட்டாரங்களை நேரடியாகவும் பெறுகின்ற ஒரு அதாவது உறுப்பினர்களை பெறுகின்ற சூழல் உருவாகியிருக்கின்றது. 39, 44, 63 என்கின்ற போது 44% முஸ்லீம்களுக்கு அவர்களுக்கு கிடைக்க வேண்டிய 158 உறுப்பினர்களுக்கு பதிலாக 61 உறுப்பினர்கள் கிடைக்கின்றார்கள். பெரும்பான்மை மக்களுக்கு 99 உறுப்பினர்கள் கிடைக்கின்றார்கள். தமிழ் மக்களுக்கு 71 உறுப்பினர்கள் கிடைக்கின்றார்கள். இந்த வீதாசாரம் தற்பொழுது அதிகரிக்கப்பட்டிருக்கின்ற பிஆர் சிஸ்டத்திலே அது கூட எங்களுடைய உரிமை மேலும் குறைந்திருக்கின்றது என்ற உண்மையை நீங்கள் புரிந்து கொள்ள வேண்டும். இங்கு நீங்கள் வழங்குகின்ற புள்ளி அடிப்படையில் அல்ல, கடந்த 69ஆம் ஆண்டு இருந்த உள்ளாட்சி மண்டலங்களை நோக்கிய ஒரு பயணத்தை உங்களுடைய அமைச்சின் உங்களுக்கூடாக உங்களுடைய சிபார்சின் அடிப்படையிலே இன்று நீங்கள் நுவரலியாவிலே நுவரலியா போன்ற பிரதேசங்களிலே நாங்கள் புதிய சபைகளை உருவாக்கியது போன்று திருவண்ணாமலை மாவட்டத்தினுடைய இனவிதாசாரம் பாதுகாக்கப்படுவதற்கு நீங்கள் இந்த புதிய சபைகளை உங்களுடைய தத்துணிவான அமைச்சனுடைய அதிகாரத்தை கொண்டு இதனை செய்ய வேண்டும். அதே நேரத்திலே இது செய்யாத காரணத்தினால்தான் உங்களுக்கு தெரியும், 100,000 மேற்பட்ட மக்கள் வாழ்கின்ற கிண்ணியா பிரதேசத்திலே, 100,000 அண்மையிலே வாழ்கின்ற மூதூர் பிரதேசத்திலே, அங்கு 42 ஜிஎன் டிவிஷனும் அதாவது கிராம சேவையாளர் பிரிவுகளும், கிண்ணியாவிலே 31 கிராம சேவை பிரிவுகளும் இருக்கின்றது. அதே போன்று தம்பலகாமத்திலே 50,000 மேற்பட்ட மக்களுக்கு அவர்களுக்கு 12 ஜிஎஸ் டிவிஷன் இருக்கின்றது. 150 உறுப்பினர் 150 குடும்பத்துக்கும் வேறு வேறு பிரதேசங்களிலே அங்கு கிராம சேவை பிரிவுகள் இருக்கின்ற போது எமது கிண்ணியாவிலே நாங்கள் 31 பதிலாக 53 உறுப்பினர்கள் அதாவது கிராம சேவர்கள் பிரிக்கப்பட வேண்டும் என்று 2011ஆம் ஆண்டு அதாவது மக்கள் சனத்தொகை பிரிப்பின் அடிப்படையிலே நாங்கள் கேட்டிருந்தோம். அதே போன்று 42 வட்டாரங்களை கொண்ட மூதூர் பிரதேச செயலக பிரிவுக்கு 69 அதாவது கிராம நிலதாரிகள் வேண்டும் என்ற கோரிக்கை உங்களை முன்வைத்திருந்தோம். இவை அனைத்தும் அன்று நிறைவேற்ற இந்த கடந்த 5 வருடத்திலே நிறைவேற்றப்பட்டிருந்தால் இந்த புதிய சபைகள் உருவாக்குவதிலும் அங்கு உறுப்பினர்கள் நியமனங்களை அதிகரிப்பதிலும் எங்களுக்கு இந்த குறைபாடு வந்திருக்காது. அதே நேரத்திலே 5,000, 8,000, 9,000 குடும்பங்கள் இருக்கின்ற பிரதேசத்திலே உங்களுக்கு நான் நன்றி சொல்ல வேண்டும். அங்கு புதிய செகல கட்டடங்கள் வந்திருந்த போதும் கூட 100,000 சனத்தொகைக்கும் 90,000 சனத்தொகைக்கும் உள்ள கிண்ணியா மூதூர் பிரதேச செயல கட்டிடங்கள் விரிவாக்கப்பட வேண்டும். காரணம் அங்கு 10,000 குடும்பங்களுக்கு ஒரு அதே அளவான கட்டிடத்தை நிர்வாக கட்டிடத்தை கிண்ணியா மூதூரிலே அது விரிவாக்கப்படாத பட்சத்திலே அவர்கள் நின்று வேலை செய்வதற்கு கூட அங்கு இடம் இல்லாமல் போகும்.
You have one more minute.
அதே நேரத்தில் எங்களுடைய உள்நாட்டு அலுவலர் அமைச்சர் அவர்களுக்கு ஒரு விடயத்தை நான் ஒன்று கூற வேண்டும். ஏனென்றால் எங்களுடைய இன விகிதாசார அடிப்படையிலே நியமனங்கள் வழங்கப்படாததன் காரணமாக எங்களுடைய எனக்கு முன்னர் பேசியவர்களும் கூறியது போன்று எங்களுடைய 25 தேர்தல் அதாவது 22 தேர்தல் மாவட்டங்களிலும் அதாவது 25 நாட்டிலே இருக்கின்ற மாவட்டங்களிலே எமது 10% முஸ்லீம் சமூகத்துக்கு அரசாங்க அதிபர்கள், மேலதிக அரசாங்க அதிபர்கள், உதவி அரசாங்க அதிபர்கள் என்கின்ற போது, பிரதேச செயலாளர்கள் என்கின்ற போது இந்த நிர்வாக மட்டத்திலே எங்களுடைய இனவிதாசனம் பேணப்படாததன் காரணமாக எங்களுடைய பங்கீடுகள் மிக குறைவான அளவில் எங்களுக்கு கிடைக்கின்றது. எங்களுக்கான பங்கீடுகளை சரியான அளவிலே பெற்றுக்கொள்வதன் மூலம்தான் நாங்கள் இன ஐக்கியத்தையும் எங்களுடைய பிரதேசவாதங்களை நாங்கள் இல்லாமல் செய்ய முடியும். தற்பொழுது எமது மாவட்டத்திலே கடந்த 30 வருடமாக இருந்த இந்த யுத்த சூழல் வடக்கிலும் கிழக்கிலும் விரிவாக்கப்பட்டதன் காரணமாக விசேட கவனத்தை உள்நாட்டு அலுவலர்கள் மற்றும் பொது நிர்வாக இந்த 3 அமைச்சுகளுக்கும் ஒரு நியமன விடயங்களில் கூட அல்லது பிரதேச அபிவிருத்தியினுடைய பங்கீடு அளவின் போது கூட நீங்கள் விசேட கவனத்தை செலுத்த வேண்டியவர்களாக இருக்கின்றீர்கள். அதே போன்று கிராமிய பாலங்கள் தொடர்பாக 35 பாலங்களை நாங்கள் கேட்டிருந்தோம். அதிலும் 30 மீட்டர் பாலங்கள் நாங்கள் 13 கேட்டிருந்த போது அது கடந்த காலங்களிலே நீங்கள் தருவதற்கு நீங்கள் முழுமையாக ஒத்துழைத்த போதும் கூட சில நிர்வாக சிக்கல் காலம் வராவிட்டாலும் கூட அது 30 மீட்டரை விட 35 மீட்டர் அல்லது 45 மீட்டர் என்று கூறினார்கள். தற்பொழுது அந்த பிரச்சனை இல்லை. திட்டத்துக்கு கீழே நீங்கள் வருகின்ற ஒதுக்கீட்டிலே எங்களுக்கு 35 பாலங்களை நாங்கள் இனங்கன்றிருக்கின்றோம். அவை அனைத்தும் தமிழ் முஸ்லீம் சிங்கள என்கின்ற பேதம் இல்லாமல் எமது மாவட்டத்தில் இருக்கின்ற அந்த பாலங்கள் அனைத்தும் வருகின்றவடத்திலே அந்த பாலத்தோடு சேர்ந்த ரிட்டர்னிங் வால்கள் அமைக்கப்படுவது சதுப்பு நிலங்களுக்கூடாக பாலங்கள் அமைக்க முடியாது. அதனுடைய 2 பகுதிகளிலும் அந்த தடுப்பு சுவர்களை நாங்கள் ஆக்குவதன் மூலம் செய்ய முடியும். எங்களுடைய அமைச்சர் எங்களுடைய வஜ்ர அபிவிருத்தன் அமைச்சர் அவர்களுக்கு ஒரு வினயமான வேண்டுகோள், நீங்கள் எமது மாவட்டத்திலே எமது 44% மக்களுக்கு பிரதேச அதிக அல்லது அரசாங்க அதிபர்கள் நியமிக்கப்படுகின்ற போது எமது சமூகத்தினுடைய உரிமையை நீங்கள் பெற்று தருவீர்கள். காரணம் உள்ளாட்சி மன்றம் தொடர்பாக நீங்கள் வரையறுத்த ஒரு விடயத்தை நான் நீண்ட காலமாக வரையறுத்திருக்கின்றேன். நீங்கள் நல்ல சேவை செய்யக்கூடிய ஒருவர். அதே நேரத்தில் உங்கள் மாகாண எங்களுடைய பஸில் முன்னாள் அமைச்சர் பஸில் அவர்கள் உள்ளாட்சி மாகாண சபைகள்
அமை திட்டத்தை அவர் வகித்த போது இன விகிதாசாரம் பேணப்படவில்லை. தற்பொழுது மாகாண சபைகளிலே ஒவ்வொரு கிழக்கு மாகாணத்திலே 35-2 போன சாசனங்கள் இருந்தது போன்று 9 மாகாணங்களுக்கும் 2-2 போனஸ்கள் இருந்தது. அவற்றை நீங்கள் மல்டி என்கின்ற அடிப்படையிலோ அல்லது அதற்கு நீங்கள் உங்களுடைய கவனத்தை செலுத்தி அந்த 2 உறுப்பினர்களை தேவையான இடங்களுக்கு அதிகரிக்க வேண்டும் என்று, அதாவது திருவண்ணாமலை கொண்டும் அம்பாறை கொண்டும் அதிகரிக்க வேண்டும் என்று கேட்டு என்னுடைய கந்த சந்தர்ப்பத்தை நன்றி கூறி
விடைபெறுகின்றேன். மந்திரித்தும் அவது மாதிரி வினாடி விசாய்
முகமத்மை ஸ்தூதி மூலாசனே கரு மந்திரித்துமனி. அது தவசே பலாத்பாலன அமாத்தியான்ச வேசீர்சே வகையம இவகையம அனைக்குத் அமாத்தியான்ச வேசீர்ச கதாக்கரண விழாவை விசேஷேன் பலாத்பாலன அமாத்தியான்ச சம்பந்தேன் பலாத்பாலன ஆயத்தனையாக பாரவ கட்டையுத்து கரலா ஏ ஆயத்தனையும் பார்லிமேந்துவட்ட ஏ பலப்பிரதேசிய ஜனதாவு பத்கர்லா எவ்வளவு மந்திரிவரேக்கு ஹட்டியட்ட மே ஆயத்தன வசர துணக் புறாவட்ட நவத்த ஸ்தாபித்த கரகான பெருவயாம சம்பந்தி கதாகரிண்ட லபிம மங்கிதான்னே தைவே யம் கிசி காரணையாக கியனிக உபத்துமாட்ட பேதிலிக்கரான் நோன் මං එහෙම කිව්වේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අපි දැක්කා අපේ ගරු ඇමතිතුමා අද මේ විවාදයේ යන අවස්ථාවේ නොයෙකුත් කතන්දර නොයෙකුත් එතුමාගේ සිතුම් පැතුම් නොයෙකුත් එතුමා මේ කටයුත්ත සම්බන්ධයෙන් මැදිහත් වෙච්ච විදිහ මහන්සි වෙච්ච විදිහ මේ ආකාරයෙන් මේ මැතිවරණය ගේන්න හෝ එහෙම නැත්නම් මැතිවරණය කල් දැමීම ප්‍රමාද කරගන්න හෝ මොනම හරි කටයුත්තකට මේ කරගහලා තිබිච්ච ආකාරය දැන් අපි අහනවා ආණ්ඩුවම නියෝජනය කරන පසුබිම මන්ත්‍රීවරු දැනට සති දෙක තුනකට උඩදී මේ ඇමතිතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න කටයුතු කරා ඒක අබද්ද විපක්ෂ පළවෙනි විශ්වාස භංගය ගෙනාවා අපි යෝජනාව දුන්නා අපි ඇමතිතුමා එක්ක තරහට නෙවෙයි මේ ගමේ තියෙන නගර සභාවේ තියෙන ප්‍රාදේශ සභාවේ තියෙන මේ ප්‍රශ්නෙට කොහෙන් හෝ විසඳුමක් රටට ආණ්ඩුවට දැනෙන්න ඕන හින්දා. ඒතොර අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාලත් ඒ විශ්වාසයේ බංගේ සම්බන්ධයෙන් එතුමන්ලගේ ප්‍රකාශයත් කරලා තියෙනවා. හැබැයි විශ්වාස බංග වලට මොනවා වුණාද දන්නේ නැහැ ගරු ඇමතිතුමනි තාම ඡන්දෙ නැහැ. තාම ඡන්දෙ නැහැ. ඒ නිසා අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රට පාලනය කරන්න ජනාධිපතිවරයෙක් ඉන්නවා ජනාධිපතිතුමාට ඡන්දේ තියෙන දවස ගැන කියන්න බෑ. ඒ වගේම මේ ආයතන පාලනය කරන්න ඉන්නවා අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට ඡන්දේ තියෙන දවස ගැන කියන්න බෑ. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවක් තියෙනවා අර ඔළුවට වෙඩි තියෙනවා කියපු කොමිෂන් සභාව දනිස්සෙන් පල්ලහැට නෙවෙයි. ඒ කොමිෂන් සභාවටත් පුළුවන්කමක් නෑ ඡන්දේ තියන්නේ කවද්ද කියන්නේ. එතකොට ඉතින් ඇමතිතුමාට කියන්න බෑ කියන එක ගැන එතුමාට ඇත්තනම ප්‍රශ්නයක් අපි දාලා මේ බරපතල කාරණයක් විදිහට එතුමාගේ ඔළුව මත තියෙන එක වැරදි. ඇත්තනම අපි දන්නවා එතුමාට කියන්නේ කොහමද? ජනාධිපතිවරයාට බැරි නම් අගමැතිවරයාට බැරි නම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට බැරි නම් උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමාට බැරි නම් ඇමතිතුමා මොනවා කරන්න? ඒ නිසා මේ ආයතන කඩා වැටීම තුලින් රටේ ජීවිත ගණනාවක් නැතුව ගියා ගරු ඇමතිතුමනි. කොළඹ නගර සභාව අකර්මණ්‍ය වීම තුලින් ඒ වගේම ගමේ තියෙන ප්‍රාදේශ සභා නකර සභා අකර්මණ්‍ය වීම තුලින් දෙහිවල ගල්කිස්ස වගේ තදාසන්න කෝට්ටේ වගේ නගර සභා අකර්මණ්‍ය වීම තුලින් කුණු කඳු ගොඩ ගැහිලා කුණු කඳු කඩාගෙන වැටුණා ගරු ඇමතිතුමනි. මිනිස්සු ඒවට යට වෙලා මැරුණා. මරිච්ච මිනිසුන්ට මේ ආණ්ඩුව වන්දි දෙනවා කිව්වත් තඹේක වන්දියක් දුන්නේ නැහැ. ඒ වගේම ප්‍රාදේශීය සභාවල අපි දන්නවා නගර සභාවල ඩෙන්ගු වවුදුර ඉතිහාසෙ කවදටත් නැති තරම් ලංකාවේ රෝගීන් ලක්ෂ 3ට 4ට වැඩි වුණා. ඒ වගේම සිය දාස් ගණන් වලින් මිය ගියා. මේවට වන්දි ගෙවන්න උත්තර බඳින්න කවුරුත් නැහැ. ඒ නිසා අපිට කියන්න සිද්ධ වෙනවා ආණ්ඩු මොකටද? ආණ්ඩු මොනව කරන්නද? මේක දෙන්න ලේකම්වරුන් අතට. ප්‍රාදේශ සභාව දෙනවා ලේකම්වරයාට, පළාත් සභාව දෙනවා ලේකම්වරයාට, එහෙම නැත්නම් කොමසාරිස්වරයාට, එහෙම නැත්නම් ආණ්ඩුකාරවරයාට, පාර්ලිමේන්තුවත් කාට හරි දීලා දැන් තියෙන්නේ මේ මන්ත්‍රීකම්. දැන් දේශපාලනේ හැල්ලුවට ගිහිල්ලා තියෙන්නේ. අද දේශපාලඥයව ගමේ ගණන් ගන්නෙ නැහැ. දේශපාලඥය කියන්නේ පට්ටපල් බොරු කියන, රාජ්‍ය දේපල මංකොල්ල කන, රාජ්‍ය දේපල විනාශ කරන පුද්ගලයෙක් හැටියට අද සමාජගත වෙලා තියෙන්නේ. ඇයි? ජනතාවට දේශපාලඥය ගැන තියෙන හැඟීම ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව, මහදන නියෝජිතය පත් කරගන්න තියෙන අවස්ථාව, ගමේ නියෝජිතය පත් කරගන්න තියෙන අවස්ථාව මේ ආණ්ඩුව නැති කරලා තියෙනවා. අපි දන්නවා ඉතිහාසයේ ආණ්ඩු ගණනාවක් ඡන්දේ පස්සට දාන්න ගෙනාවු පුප්පර වැට්ටි. කලගෙඩි ලාම්පු සෙල්ලම ගෙනල්ලා අඳුරු යුගයන් හදපු ආණ්ඩු මේ රටේ තිබුණා. හැබැයි අපි හිතුවේ නෑ අන්තර්ජාලයත් එක්ක ගණඳුනු කරන මෙවැනි යුගයක මේ විදියට බොරු කියන ආණ්ඩු පත් වෙයි කියලා. ඒ නිසා අද සිද්ධ වුණේ මොකක්ද? දැන් අපි දැක්කා දයාසිරි ජයසේකර ඇමතිතුමා කෝටි වලින් විශාල මුදලක් මේ පළාත් පාලන නියෝජිතයින්ට ගෙවන්න සිද්ධ වෙන එක ගැන කතා කරා. එතුමා ඉන්නේ කැබිනට් එකේද අල්මාරියේද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක තමයි දුක. දැන් කැබිනට් එකේ ඉන්න ඇමතිවරයෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා මේක අපරාධයක් කියලා. මේක මොන විහිළුවක්ද? කැබිනට් එකෙන් මේක එන්න කලින් දැන් බලන්න 4000කට ආසන්න තිබිච්ච മന്ത്രി දූර ගාන 8000කට වැඩි වෙද්දි එතකොට මේ ක්‍රමවේදේ හැදුවේ අපි. මේ ක්‍රමවේදය ගෙනාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. හැබැයි කතා කරේ කොහමද බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමගේ කාර්යාලය සහ එහෙම නැත්නම් වෙන තැන්වල ඉඳගෙන මේක හැදුවා කියලා. එතුමා තමයි මේ සංකල්පේ නැවත ගමේ ගමට മന്ത്രിවරේ. ඒ മന്ത്രിවරයා පත් වෙන තැන ගමේ ඡන්ද පෙට්ටිය, ගමේ ඡන්ද මධ්‍යස්ථානයේ ගනින්න ක්‍රමයක්. ඒ වගේම ඒ කොට්ටාස නිර්මාණය කළ මේ විදිය වැඩපිළිවෙලක් ගේන්න ඕන කියලා කිව්වේ. එදා කතා කරා ඒක එතුමගේ කාර්යාලය වෙච්ච දෙයක් කියලා. එහෙම වුණේ නැහැ. අද මේ දිස්ත්‍රික් ලේකම්වරු ඇති මෙතන, දිස්ත්‍රික් ලේකම්වරුන්ට නායකත්වය දෙන ලේකම්වරු ඇති මෙතන. එතුමාලා දන්නවා හැම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම මේ පළාත් පාලන නිර්ණය කරන ඒ නිලධාරිය හිටියා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අපිට මතකයි, අපි ගිහිල්ලා එවකට හිටපු ලේකම්තුමා එක්ක කතා කරුවා මේ සීමා නිර්ණය සම්බන්ධයෙන්, බහු ආසන සම්බන්ධයෙන්, ඒ කොට්ටාස සම්බන්ධයෙන්. දැන් අපි අහනවා එදා ඔයගොල්ලන්ට චෝදනා කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ විපක්ෂේ හිටපු හින්දා අපිට නම් කිව්වේ නෑ කියලා. එහෙනම් පෙරලලා අපි අහනවා මේ ආණ්ඩුවෙන් දැන් අපිට කියලාද මේව හදන්නේ කියලා. දැන් අපිට කතා කරලා කිව්වද එන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, එහෙම නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සීමා නිර්ණය ගැටලු තියනවා කියලා. මුස්ලිම් മന്ത്രിවරයෙක් අපේ ඇමතිතුමාගේ පවුලේ තියෙන විස්තර ගැන කතා කරාද? ඒ පවුලේ තියෙන වටිනාකම ගැන කතා කරා, ඇමතිතුමාගේ අධ්‍යාපනය ගැන කතා කරා, විශිෂ්ටත්වය ගැන කතා කරා. කල්මුණේ ඒ ප්‍රදේශයේ තියෙන ඒ ප්‍රාදේශ සභාවක්, නගර සභාවක් ඕන විදියට කඩලා වෙන් කරලා දුන්නයි කියලා කිව්වා. ඒකට වැඩපිළිවෙල දැන් යනවා කියලා කිව්වා. ඇමතිතුමා කුල විදියට බෙදණ්ඩත්, ආගම් විදියට බෙදණ්ඩත්, ජාතීන් විදියට බෙදණ්ඩත් නම් මේ ක්‍රමය හරියන්නේ නැහැ ගරු ඇමතිතුමනි. එහෙම බෙදන්න එපා රට. එහෙම කුල විදියට බෙදන්න එපා. අද වෙලා තියෙන්නේ මේකයි. ඔබතුමාගේ වෙලාවේදී කරුණාකරලා කරුණා ඔබතුමාගේ වෙලාවේදී කරුණා කරලා මගේ වෙලාව විනාඩි බොහොම හොඳයි. ඉතින් දැන් අපි දකිනවා මේක. අපි දකිනවා දැන් මේ මැතිවරණ ක්‍රමයට ගිහාම අවුරුදු 3ක් තිස්සේ මේ තිබිච්ච සියුම් තැන් අඩුපාඩු, മന്ത്രി දූර වැඩි වෙන එක අඩු කරගන්න මේ ආණ්ඩුවට හැකියාව තිබුණා. ඒකයි අපි මේ කියන්නේ. එහෙම හැකියාව තියෙද්දි ඒක නොකරගත්තු එකේ වැරද අපි මේ කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. දැන් බලන්න දැන් මගේ දිවුල පිටියේ මැතිවරණ කොට්ටාසේ බෞද්ධ ජනතාව ඉන්නවා, කතෝලික ජනතාව ඉන්නවා. හැබැයි වෙනත් ජනතාව නැහැ, සිංහල බෞද්ධ කතෝලික ජනතාව ඉන්නේ. හැබැයි මේකෙත් සමහර වෙලාවට කුල විදිහට බෙදන්න, ඒ වගේම ආගම් විදිහට බෙදන්න මේ අපේක්ෂකයෝපත් වෙද්දි එතකොට බීගමු නගර සභා ප්‍රදේශයේ දෙමළ ජනතාව ඉන්නවා, මුස්ලිම් ජනතාව ඉන්නවා, සිංහල ජනතාව ඉන්නවා. එතකොට මේ කෑලි කුල විදිහට, ජාතීන් විදිහට බෙදනවා ගරු ඇමතිතුමනි. දැන් මේ වවුනියාවේ අපි දන්නවා එක්තරා ප්‍රදේශයක තියෙනවා සිංහල ජනතාවට ඉවත් වෙලා ද්‍රවිඩ ජනතාව විතරක් ඉන්න මුස්ලිම් ජනතාව විතරක් ඉන්න කොට්ටාස විදිහට බෙදා ගන්නවා. දැන් අපි මේ මොකද්ද සංහිඳියාව කියලා කරන්නේ? මේ පළාත් පාලන ක්‍රමවේදය තුලිනුත් මේ ಜಾති ආගම් කුල ભેද විදිහට ජනතාව කෑලි කෑලි වලට බෙදෙනවා. ඒ නිසා අවුරුදු 3ක් හිටියානම් අවුරුදු 3 තුල ඔබතුමාලට තිබුණා මේවට යම් කිසි වැඩපිළිවෙලක් වැඩසටහනක් ගේන්න. මේක මහා අපරාධයක්. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා එක්තරා අවස්ථාවක කියනවා එතුමන්ලගේ පක්ෂයේ අපි දන්න විදිහට අර වියදම් වැඩි කරනවට ආදායම් අඩු කරනවට රාජ්‍ය දේපල නැතුව යනවට බොහොම උනන්දුවෙන් කතා කරන පක්ෂයක්. එතන මාධ්‍ය සාකච්ඡාවකදී මම අහගෙන හිටියේ එතුමගෙන් අහනවා දැන් 4000 8000 වෙච්චා මේක වැරදි නේද කියලා. නායකත්වයේ ගන්න එතුමා කියන කතාව මොකද්ද? අපි ටික කාලෙකින් මේක වෙනස් කරනවා. අපි මේ දැන් මේ ඉක්මනට දැන් තියන්න ඕන වෙලා තියෙන්නේ හදිස්සි. ඒ නිසා ඒක අපි තියලා ටික කාලෙ මේ නායකයෝ කියන කතාවද? මෙහෙම මේ දැන් නා ඔය පක්ෂේ සමහරට එතුමට නායකත්වයේ හම්බෙන්නේ නැත්තේ දැන් නායකත්වයේ ගන්න කවුරුත් නැති හින්දා වෙන්නේ නැති. නමුත් අපිට තියෙන කනගාටුව ජාතික නායකත්වයක් ගැන හිතන පුද්ගලයෝ මේ විදියට බොළඳ තර්ක ඉදිරිපත් කරලා මේ විදියට මේ වටිනා ආයතන වලට පත් කරගන්න සබිකයින් 8000 වෙද්දි කන් වහගෙන හිටියේ ඇයි? ඒගොල්ලන්ගේ පක්ෂේ පදනම තර කරගන්න වෙන දෙයකට නෙමෙයි. දැන් බබාලා වගේ කතා කරනවා. දැන් පොඩි ළමයි වගේ කතා කරනවා. දැන් අඩු මානසිකත්වයෙන් කතා කරනවා. 8000 වුණාට පස්සේ වෙනස් කරනවා කියනවා. එහෙම වෙනස් කරන්නම් අවුරුදු 4ක් 5ක් තිස්සේ බැසිල් රාජපක්ෂ මැතිතුමා අවුරුදු 2ක් විතර මේ ක්‍රමවේදය අධ්‍යයනය කරගෙන ආවා. ඔබතුමාල ඇවිල්ලා අවුරුදු 3ක් තිස්සේ අවුරුදු 5ක් පුරාවට මේ කාල වකවානුව පුරාවට මේක තාම අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය කරන එකත් ඔබතුමාලා තියෙනවා නෑ පස්සේ වෙනස් කරනවා කියලා. එහෙම මේ ජාතික අපරාධ කරන්න එපා. මේ ජනතාවගේ බදු මුදල් වලින් අපි සියලු දෙනා යැපෙන්නේ. අපේ වාහනේට ඉන්ධන ටික ලැබෙන්නේ ජනතාවගේ බදු මුදලෙන්. අපි ආහාර ටික ගන්න ජනතාවගේ බදු මුදලෙන්. අපේ දරුවෝ ඉගෙන ගන්න ජනතාවගේ බදු මුදලෙන්. අපිව නඩත්තු කරන්න ජනතාවගේ බදු මුදලෙන්. අපිට දාඩිය ටිකක් වදින්නේ නැතුව අර එයා කන්ඩිෂන් එක දීලා අපි ඒ තත්ත්වෙට තියලා තියෙන ජනතාවගේ මුදලෙන්. ඒ නිසා ජනතාවගේ ලූණු බික වැඩි වෙනවා නම් මිරිස් කරල වැඩි වෙනවා නම් පාන් රාත්තල වැඩි වෙනවා නම් අලගෙඩිය වැඩි වෙනවා නම් අපි මේ දේශපාලනය කරන එකේ තේරුමක් නැහැ. අර එක්තරා මන්ත්‍රීවරයෙක් කිව්වා ඡන්දේ තියලා බලන්න පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඉන්නේ කොහෙද කියලා හොයාගත්තහැ කියලා එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරයෙක්. මාත්‍යෝ මම කියනවා ප්‍රාදේශීය සභාවක ඉඳලා ප්‍රාදේශීය සභාවක් අවුරුදු 4ක් කරලා පාර්ලිමේන්තුවට ආපු මිනිස්සෙක් මම. මම පාර්ලිමේන්තුවට ආවේ ප්‍රාදේශීය සභාවේ අවුරුදු 4යි මගේ දේශපාලන ඉතිහාසෙ. මං ඒ ගමේ දවල් රැ නැතුව වැඩ කෙරුවා. ඔය සෑම සභාපතිවරයෙකුටම ඉලක්කයක් තියෙනවා. අපේ ප්‍රාදේශීය සභා ඒ කාලේ පාලනය කරපු සභාපතිවරු අද එක්සත් ජාතික පක්ෂයේ නිර්දය විදිහට ඒගොල්ලන් විවේචනය කරනවා. මං කියනවා සෑම සභාපතිවරයෙක්ම තමුන්ගේ කාර්යභාරය හරියට කෙරුවා. එක්සත් ජාතික පක්ෂයේ හේෂා අපිත් එක්ක දැන් නැති වුණත් අපිත් එක්ක ඉදි ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාව හොඳට කළා. ඒ වගේම අපි ප්‍රාදේශීය සභාවේ ඉදි ඒ කටයුතු සංවේදීව ජනතාවට කරලා දුන්න නිසා මරණයට ඉස්සෙල්ලාම හිටිය අපි පිරිතට ඉස්සෙල්ලාම හිටිය අපි ගමේ තියෙන උත්සවයට කලින්ම හිටිය අපි ඒවා කරලා දුන්න නිසා ජනතාව අපිව මෙතෙන්ට එව්වා. ඒ නිසා ගරු ඇමතිතුමනි මෙන්න මේ සංවේදී ආයතනය ඔබතුමා පවත්වන්නේ නැත්තේ මේ සංවේදී ආයතන පවත්වන්නේ නැති නිසා අද ජනතාව අඳුරෙන් අඳුරට පත් වෙලා ගම්මානවල මේ සංවර්ධනේ දැන් බලන්න ඔයගොල්ලෝ ගමට එනවා එවනවා ලක්ෂ 10 ව්‍යාපෘති ලක්ෂ 15 ව්‍යාපෘති පොඩ්ඩක් ඇවිදලා ඇමතිතුමනි බලන්න ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන ඇමතිවරු බලන්න ඒකේ ප්‍රගතිය කොහොමද කියලා අපේ තරුණ මන්ත්‍රීතුමා ඉන්නවා කාවින්ද අපේ ජයවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමා ගිහිල්ලා බලන්න අපේ කාල වකවානුවේ දරු ඇමතිතුමනි ප්‍රාදේශ සභාවේ නගර සභාවේ සභාපතිවරයාට තියෙන අසීමිත බලයක් ඒ මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඒ පණතේ තියෙනවා. අපි ඒ කාලේ කළේ ලක්ෂ 10ක් ආවනම් ඒක සම්පූර්ණයෙන් අරගත්ත ප්‍රාදේශීය සභාව තුලට ඒකේ තියෙන ප්‍රාදේශීය සභාවේ කම්කරු යොදවලා ඒ වැඩ ටික කළා. ඒ වැඩ ටික කරපුවාම ඒකේ ප්‍රගතිය ලක්ෂ 10ක් දුන්නාම 25කට වැඩි අපිට ගන්න පුළුවන්. 15කට 20කට අපිට ගන්න පුළුවන්. අපි එහෙම වැඩ කළා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ එවන මුදල් වලටත් වැට් එක ගහන. 115ක් ගමකට එනවනම් ලක්ෂ 1000ක් අද ලක්ෂ 1000න් ලක්ෂ 150ක් වැට් එක ලක්ෂ 100ක් එනවා නම් ලක්ෂ 15ක් වැට් එක. ඒ වැට් එක ආයතනෙට ගන්න විදියක් නැතුව ආපහු යනවා. ඉතින් මේවා කතා කරන්න තර්ක කරන්න මුද්දර ආදායම ගිහිල්ලා ඒ මුද්දර ආදායම පළාත් සභාවලින් ලියා ගන්න අද ප්‍රාදේශීය සභාවල නගර සභාවල මන්ත්‍රීවරු නැතිකම නිසා ආදායම් තත්ත්වය ශීඝ්‍රයෙන් පල්ලහැට වැටිලා තියෙනවා. ඒ ආදායම් තත්ත්වය ශීඝ්‍රයෙන් පල්ලහැට වැටීම නිසා ආණ්ඩුවට ජනතාවට සමීප කරුණු ඉදිරිපත් කළා කරන්න බැරුව ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ වගේ අරුබුද ගණනාවකට ගම සහ නගරේ සහ රට නිර්මාණය වෙලා තියෙනවා. ගම සහ නගරේ සහ රට නිර්මාණය වීම තුළ ආණ්ඩුව හැල්ලුවට ගිහිල්ලා තියෙනවා. ආණ්ඩුව හැල්ලුවට යන්නේ නිකන් නෙවෙයි ශ්‍රී ලංකා UNP නීල හරිත කියන දෙකම එක්ක. නීල හරිත කියන දෙකම එක තමයි දැන් හැල්ලුවට ගිහිලා තියෙන්නේ. එහෙම හැල්ලුවට ගිහිලා තියෙන ආණ්ඩුවක් ඡන්දෙකට යයි කියලා අපිට හිතන්න පුළුවන්ද කියන සැකය තමයි අපිට මේ වෙලාවේ මතුවෙන්නේ. ඡන්දෙකට යන්න පුළුවන් වෙයිද කියලා ඒ තියෙන සැකය අපිට මේ වෙද්දි මතුවෙනවා. ඉතින් ඒ නිසා ගරු ඇමතිතුමනි මේ ප්‍රශ්න දැන් මේව අපි ගෙන ආපුවා නෙමෙයි. මේවා මේ ආණ්ඩුම හදාගත්තු ප්‍රශ්න. මොකද මම එහෙම කියන්නේ මේ ආණ්ඩුව පටන් ගත්ත දා ඉඳලා පෙබරවාරි මාසෙම මහ බැංකුවට වැඩේ දීලා පටන් ගත්තා. දැන් ඒ ගාගත්තු ගාගැනිල්ල අපි බලනවා 8 වෙනිදාට මොකක්ද අපිට හම්බෙන උත්තරේ කියලා. ඒ හින්දා 8 වෙනිදාට හම්බෙන උත්තරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි වෙයිද ආණ්ඩුවට වාසි වෙයිද රටට වාසි වෙයිද අපි දන්නේ නැහැ. ඒ නිසා අගමැතිවරයා ඇතුළු මේ සියලු දෙනා මේකට වග කියන්න ඕන. මේ වගකීම ගන්න ඕන. එදා පාද සටහන් දාපු උදවිය ඒ වගේම දුරකථන සංවාද පවත්වපු උදවිය මේ සියලු දෙනා මේකට වග කියන්න ඕන. ඒ නිසා මේ තුලින් අහිමි වෙච්ච මුදල් එක්ක ගත්තාම ඒ මුදල් ප්‍රමාණය නැතිකම නිසා අද රට අස්ථාවර වෙලා තියෙනවා. ඒ නිසා පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගරු ඇමතිතුමනි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් මේවා පිහිටවලා ගමට සුළු හෝ යහපතක් කරන්න මේ මන්ත්‍රීවරු ඒ වගේම අපි අහගෙන කියනවා එක්තරා අමාත්‍යවරයෙක් දැන් මේ ආයතන පිහිටෙව්වහම තියෙන එක ගැන ගැටලුවක්. ඇත්ත ඒ ගැටලුව තියෙනවා. මට දියුල පිටියේ තියෙනවා. මම ඒක ඍජුව ඔබතුමාට යොමු කරනවා. මොකද මම දියුල පිටියේ ප්‍රාදේශීය සභාව අලුත් ගොඩනැගිල්ලකට ගෙනිච්චා. අලුත් ගොඩනැගිල්ලක් හැදුවා. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ සහන දීමනාවක් අරගෙන ඒ දීමනාවට ගත්ත එකේ බාගෙට වැඩ ඉවර කරලා තියෙන්නේ. දැන් ආරංචි යනවා අද විවෘත කරනවා හෙට විවෘත කරනවා. මම ඔබතුමාට පැහැදිලිවම කිව්වා මේකට දාලා තියෙනවා ලිෆ්ට් එකක්. මොකද මේකේ නිලධාරී ලේකම් සහ සභාපති ඉන්නේ ඉහළ මාලේ. එතකොට රෝදපුටුවකින් එන පුද්ගලයෙකුට එහෙම නැත්නම් වයස්ගත තැනැත්තෙකුට ඒ ඉහළ මාලේට යන්න බෑ. හැබැයි අද කරලා තියෙන්නේ ලිෆ්ට් එකට එන ලිෆ්ට් වෙල් එකේ ඉඳන් තාප්ප ගහලා ඒක වහලා ලිෆ්ට් එකක් නැති විදියට හදලා අද විවෘත කරන්න හදනවා. හැබැයි ඒ තත්ත්වයට එන්න එපා. අපි දියුල පිටියේ අනවශ්‍ය විදියට ආපු අය විවාද කරපු කට්ටිය. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒ නිසා මේ විදියට ලිෆ්ට් එක සහ ඒ අදාළ උපාංග නැතුව දැන් මොකද සභාව නිර්මාණය කරලා තියෙන්නේ සභා ගර්භය නිර්මාණය කරලා තියෙන්නේ පුටු 35කට. දැන් ඇමතිතුමා සහ ওই නිලධාරි දන්නවා අපිට දැනට පත් වෙන മന്ത്രിවරු ගාන 43යි කියලා. එතකොට පුටු 35ක් දාපුවාම ඉතුරු අයට ඉන්න වෙන්නේ පැදුරු දාලා. ඒ නිසා ඒ தත්ත්වයට වටන්නේ නැතුව ඒ සභාවට අවශ්‍ය කරන ඒ අංග උපාංක සියල්ල ගෙනල්ලා ඔබතුමාලා ජයග්‍රාහී ලීලාවෙන් විවෘත කරන්න 98ක් මම වැඩ ඉවර කරලා තිබුණු සභාව. මමත් ඕන නම් එන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අදාළ දේවල් නැතුව නම් ඒක විවෘත කරන්න එන්න එපා කියන ඉල්ලීම කරනවා. මොකද ඒක දියුල පිටියේ ජනතාවට කරන ලොකු අසාධාරණයක්. ඒ නිසා ඒ කටයුතු ඔබතුමාට මතක් කරලා දෙනවා. ඒ වගේම මම
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
හරි බොහොමත්ම ස්තුතියි. රාජ්‍ය පරිපාලන ඇමතිතුමාට යොමු කරනවා සහ සුදේශ කටයුතු ඇමතිතුමාට. දැන් මේ ග්‍රාම නිලධාරී ගැටලුව මම මේක ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට දාලා තිබුණා. ඒ ප්‍රශ්නේ තාම ගත්තේ නැහැ. දැන් මාස 3ක් විතර මම හිතන්නේ ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒක එන්න කලින්ම හරි මම යොමු කරනවා. මොකද මේ විශ්‍රාමික ග්‍රාම නිලධාරීන්ව සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් දැන් මේ වෙද්දී ගරු ඇමතිතුමනි විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් වෙනුවට ඔබතුමාලා සම්මුඛ පරීක්ෂණ තියලා 3600කට සම්මුඛ පරීක්ෂණ තියලා තියෙනවා. අවශ්‍යතාවය තියෙනවා 1800ක්. එතකොට 1800ක අවශ්‍යතාවයේ 3600ක සම්මුඛ පරීක්ෂණයකුත් තියෙද්දී දැන් විශ්‍රාමික අය කලින් හිටපු ගොවි නියාමකලා කලින් හිටපු වගා නිලධාරීන් කලින් හිටපු ග්‍රාම නිලධාරීන් තෝරාගෙන යම් යම් මැතිවරණ කොට්ටාසවලට එවනවා ඒගොල්ලන්ට ඒ රාජකාරිවල ආවරණය කරන්න කියලා. ඒ නිසා මම කරුණා කරලා ඉල්ලනවා දේශපාලනීකරණය රාජ්‍ය නිලධාරීන් අතර දෙන්න එපා. මොකද මේ තෝරා බේරාගෙන එන නිලධාරි ගැන අපි හොඳට අහලා තියෙනවා. මේ 70 දශකයේ 80 දශකයේ මේ වගේ නිලධාරි ගම්වල හැම වැඩේටම යොදාගත්තා. ඕනම දෙයකට යොදාගත්තා. ඒ නිසා මේගොල්ලන්ට දැන් යම්කිසි ප්‍රතිරූපයක් ගොඩනැගිලා තියෙනවා. ස්වාධීනත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ ගමේ වැඩ කරන්න දින නිලධාරින්ට අලුතෙන් පත් කරගන්න උපාධිධාරීන් ඉන්නවා. ඒ වගේම ඒ ඒකට ගැළපෙන පුද්ගලයෝ පත් කරගන්න ඒ වගේම ගරු ඇමතිතුමනි මේ කටයුත්තේදී මේගොල්ලන්ට නිසි පුහුණුවක් නිසි වැඩපිළිවෙලක් නිසි ක්‍රමවේදයක් හදලා දෙන්න. ඒකට ඒගොල්ලන්ගේ ඒ පුහුණු සේවා මධ්‍යස්ථාන පුහුණු මධ්‍යස්ථානයක් අපේ රටේ නැහැ. ග්‍රාම නිලධාරී කියන්නේ විශාල කාර්යභාරයක් කරන පිරිසක්. ඒ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරලා මේ අලුතෙන් සේවයට බැඳෙන නිලධාරීන්ට ඒ නිසි පුහුණුව ලබා දෙන්න කියන එක මම ඔබතුමාගෙන් පැහැදිලිවම ඉල්ලනවා. මොකද ඔබතුමා සාමාන්‍යයෙන් ගමේ ප්‍රදේශයේ දෙයට ඇහුම්කන් දෙන පුද්ගලයෙක් නිසා මම තප්පරෙන් අවසන් කරන්න. ඒ වගේම අද වෙද්දි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ලොකු අකරතැබ්බකට පත් වෙලා තියෙනවා. මොකද අකරතැබ්බ මම සුදේශ කටයුතු ඇමතුමාට කියනවා ලේකම්වරු සහ නිලධාරීන් අද පත්වලා තියෙන්නේ මේ ඕගොල්ලන්ගේ බඩු ගෙනල්ලා තියෙනවා පුරෝලා මේ 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 ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. දැන් මේ වෙද්දි මැතිවරණය සම්බන්ධයෙන් කතිකාව යන නිසා පැහැදිලිවම මැතිවරණ කොමසාරිස්වරයා කියලා තියෙනවා මේ බඩු දේශපාලන අධිකාරියේ මැදිහත් කරගෙන බෙදා හැරීම තහනම් කියලා. මේකේ චක්‍රලේඛනය තාම ඇවිල්ලා නැහැ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට. ඒ නිසා කඩිනමින් ඒවත් එවන්න. මොකද ඒ සිල් රෙදි ගැන ඔබතුමාලා කතා කරනවා, තවත් දේවල් ගැන කතා කරනවා. හැබැයි ඒ ආණ්ඩුව තුලින් මේ දේවලු සිද්ධ වුණොත් මං හිතන්නේ ඒක ලොකු වැරද්දක්. ඒ නිසා මං හිතන්නේ ඒක ගැනත් අපි කතා කරන ගමන් මේ ග්‍රාම නිලධාරී මහත්වරුන්ට සේවා ව්‍යවස්ථාවක්. දැන් ග්‍රාම නිලධාරී මහත්වරු හැම දෙයකටම යොදා ගන්නවා. සංවර්ධන නිලධාරී මහත්වරු හැම දෙයකටම යොදා ගන්නවා. ඒ නිසා මේ සංවර්ධන නිලධාරිය කියන්නේ අධ්‍යාපන පසුබිමක ඉන්න නිලධාරියෙක්. ඒගොල්ලෝ දැන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්ත කරලා තියෙනවා. ඒ වැඩේ මං හිතන්නේ ගැළපෙන්නේ නැහැ කියන එකයි. මොකද ඒ ඔබතුමා යටතේ නිලධාරින්ව තියාගෙන ග්‍රාම නිලධාරියාගෙන් පරිබාහිර කටයුතු ටික සංවර්ධන නිලධාරියට පත් කරුවොත් ගමේ සංවර්ධනයේ මනාව. මං එක උදාහරණයක් දෙන්නම් ඒක කියලා ඉවර කරන්න. මම සංවර්ධන නිලධාරියෙක් යොදාගෙන සමීක්ෂණයක් කෙරුවා දියුලපිටියේ මැතිවරණ කොට්ටාසයේන මං මාවත් ගැන. ඒ නිලධාරිය මට හරියාකාරම ඒ උපාධිධාරිය මට හරියාකාරව ඒ කටයුත්ත කරලා දුන්නා. ඒ නිසා මට හැකියාව තිබුණා කිලෝමීටර් 200කට වැඩි ප්‍රමාණයක් කාපට් කොන්ක්‍රීට් සහ ඉන්ටර්ලොකින් ගල් දාලා මේ පාරවල් හදන්න. ඉතින් ඒ නිසා මේ වගේ වැඩසටහන් ඒගොල්ලන්ට දෙන්න
අවසන් කරන්න මම දෙනවා.
ඒ වගේම කෘෂි කර්මාන්තය, ඒ වගේම මේ සංවර්ධන වැඩ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් හදලා දෙන්න කියලා යෝජනා කරනවා. අපි අයවැයට මුකුත් තාම කියන්නේ නැහැ. මොකද අයවැය දෙකක් පුරාවටම කියපු කිසි දෙයක් ජනතාවට ලැබුණේ නැහැ.
අවසන් කරන්න.
මේ ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි ලැබුණොත් නොලැබුණත් අපි යන අතරතුර කතා කරලා කියන්නම්. අවස්ථාව දීම සම්බන්ධයෙන් සහ අපේ මුස්තාපා ඇමතුමාට අපි කියනවා මාසෙකදී පස්සේ මේ වගේ ආයේ කතා නොකරන්න, මැතිවරණය ගැන කතා කරන්න අවස්ථාවක් ලැබේ කියලා කියමින් මම
ඉන්නවා.
බොහොම ස්තුතියි.